ඊළඟට ගරු ෆීල් මාෂල් සරත් පොන්සේකා ඇමතිතුමා.
ගරු මුලාසනේ මන්ත්‍රීතුමියනි, යහපාල රජය පැමිණ මේ වෙන විට වසර දෙකක් ගතවීමට ආසන්න වෙමින් පවතිනවා. ඉන් පළමු මාස 6 තුළ දිනසියේ ආණ්ඩුව සිදුවේ රටේ ජනතාව දිගින් දිගටම ඉල්ලුම් කළ ව්‍යවස්ථා සංශෝධන ලබා දීමටත්, රට ආර්ථික වශයෙන් මුහුණ පා සිටින අහිතකර තත්ත්වය අධ්‍යයනය කිරීමටත්, ජනතාවට දුන් කඩිනම් පොරොන්දු ඉෂ්ට කිරීමටත්, තිබූ දූෂිත පාලනය විසිරවා හැරි රජය කඩිමුඩියේ ජනතාවට ඇඟට දැනෙන විශාල වෙනසක් ළඟා කර දෙමින් ජනතාව ඒකාධිපති ග්‍රහණයෙන් මුදවා ගත්තා. මින් අනතුරුව ජනතාව මහමැතිවරණයේදී දූෂිතයින් ප්‍රතික්ෂේප කර දුන් තීන්දුව මත ජාතික රජය පිහිට වූ ආකාරය රටේ ඉදිරි ගමනට දැමූ අත්තිකාරමක් වුණා. දැනට වසර දෙකක් ගතවීමටත් පෙර 2017 අයවැය හරහා අපගේ නායකයින් වෙන අතුගරු ජනාධිපතිතුමාගේත් ගරු අගමැතිතුමාගේත් මඟ පෙන්වීම යටතේ රජයේ සිටින දේශපාලන අධිකාරී එකඟතාවය මත රටට ඉදිරි ගමනකුත් රටේ ජනතාවට අනාගතය ගැන බලාපොරොත්තුවකුත් ඇති වී තිබෙනවා. මෙවර අයවැය පසුගිය වසර 10ක දූෂිත පාලනයේදී රටට දායාද වුණ ණයබරින් රට මුදවා ගන්නා අතරම ජනතාවට ජීවන බරින් මිදීමට මාර්ගය පාදමින් රටේ ආර්ථිකයට ස්ථිර අඩිතාලමක් දැමීම අරබයා ඉදිරිපත් කර තිබෙනවා. උදකලාවෙමින් මුළු ආර්ථිකයම ණය මත රඳවා තිබූ රට මේ වන විට ණය බරින් මිදෙන අතර සැබෑ සංවර්ධනය කර ආයෝජනයන් හා දූෂණය හා අවභාවිතයේ තොරභාවය සමග ඉදිරියට යාමට මෙදා අයවැය හරහා පියවරක් තබා තිබෙනවා. ප්‍රථමයෙන්ම ජනතාවගේ ජීවන බර අඩු කිරීම අපේ අවශ්‍යතාවයයි. මේ සඳහා පළමුවෙන්ම ජනතාව මත වක්‍රව පැවරෙන බදු බර අවම කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයක බදු ඉවත් කොට ඇති අතර තවත් සමහරක මිල පාලනය කිරීම හරහා ජනතාවට දැරිය හැකි අන්දමට මිල රඳවාගෙන තිබෙනවා. දිනසීය ආණ්ඩුවේදී කනබොන දේ මෙන්ම ගෑස් භූමිතෙල් වැනි දෑවල අඩු කළ මිල මෙවර ඇවැයෙන් තවත් අඩු කර ඇත්තේ ජීවන බර අඩු කරන ගමන්ම දරුවන්ගේ හා මාතාවන්ගේ ශරීර සවබර්තාවය හා සෞඛ්‍යය පවත්වා ගැනීමට රුකුලක් වෙමි. අපේ රටේ 2015 දක්වාම පැවතුනේ මුදෙන් කටට ප්‍රතිපත්තියකි. මිලියන 60කට අධික මුදලක ආහාර පිටරටින් ආනයනය කළ අතර මිරිස්වැනි බහුල වශයෙන් පාවිච්චි වන ආහාර ආනයනය අඩු කිරීමට කිසිම උත්සාහයක් දරා තිබුණේ නැහැ. ඉතිහාසයේ කවරදාකවත් නොවූවරින් අපේ රටට පොල් හා කුකුළුමස් පවා පිටරටින් ගෙන ආර්ථිකයක් නිසා දේශීය පොල් කර්මාන්තයත් කඩා වැටුණා. නව අයවැය කිරිපිටි මිල 5 තෙහෙළනම පමණක් නෙවෙයි, විශාල වශයෙන් පිටරටින් ගෙන්වා රටපුරා ගොවියන්ට බෙදා දීමට සැලසුම් කර ඇති කිරි එළදෙනුන් නිසා දරුවන්ගේ පෝෂණයට අත්‍යවශ්‍ය එළිකිරි වලින් විශාල ප්‍රමාණයක් රටේම නිපදවා ගැනීම අනාගත අරමුණයි. තවද කුකුළු කර්මාන්තය ගොඩනැගීම සඳහා විශාල මුදලක් මෙවර අයවැයෙන් වෙන්වීම විශේෂය වන අතර මෙහි අවසාන ප්‍රතිඵලය ජීවන බරට සහනයක් ලබා දීමයි. කෘෂිකර්මාන්තයට විශාල පිම්මක් පැනීමට උපකාර වන මුරගහකන්ද ව්‍යාපෘතිය වැනි මහා පරිමාණ ආයෝජන අතීතයේ වචනයට සීමා වුණත් වර්තමානයේ යථාර්ථයක් වෙමින් පවතිනවා. වීගබඩා කිරීමේ පහසුකම් වැඩිදියුණු කිරීමත් කුඩා පරිමාණ වීමෝල් හිමියන් ශක්තිමත් කිරීමට නැව මුදල් ලබා දීමත් අයවැයේ විශේෂ ලක්ෂණයක් වෙනවා. ගරු කතානායක ගරු මුලසුනේ මන්ත්‍රීතුමියනි, තේ පොල් රබර් කර්මාන්තය පසුගිය වකවානුවල ලැබුවේ කුඩම්මාගේ සැලකිල්ලයි. රබර් නැවත වගාවට අවශ්‍ය අරමුදල් සැපීමත්, පොල් පර්යේෂණ ආයතන ශක්තිමත් කිරීමත්, තේ අපනයනය කරන්නන්ට ආධාර ලබා දීමත් හරහා තේ පොල් රබර් වලින් ආර්ථිකයට රුකුලක් ලබා ගැනීම අපේ අරමුණ වී තිබෙනවා. ධීවර කර්මාන්තය හරහා ජනතාවට පෝෂ්‍යදායී ආහාර වේලක් ලැබෙන අතරම විශාල ජනතා කොට්ටාශයක් ධීවර ව්‍යාපාරය හරහා පවුල් ජීවත් කරවනවා. ධීවරයින්ගේ නිවාස හා ජීවනෝපාය ගොඩනැගීම අයවැය හරහා පියවරගෙන තිබෙනවා. ධීවර වරායන් සංවර්ධනය කිරීමත් මිරිදියේ ධීවර කර්මාන්තයේ දියුණු කිරීම සඳහාත් අවශ්‍ය මුල්ලමේ ශක්තිය අයවැය හරහා ලබා දී තිබෙන අතර මත්ස්‍ය පැටවුන් වර්ධනයටද ආධාර ලැබෙනවා. ශ්‍රී ලංකාව මූලික වශයෙන්ම කෘෂිකාර්මික රටක් හැටියට ඉතිහාසයක් දරනවා. දියුණු වන ලෝකයක් සමග කරන ගමනේදී කර්මාන්ත වර්ධනය කර ගැනීම සඳහා ආනයනය සඳහා වැයෙන මුදල් අඩුකරගත යුතු වුණත් රටේ දේශගුණය හා පරිසරය හරහා අපට කෘෂිකර්මාන්තය නොවැටි පවත්වාගෙන යා හැකි රටක් උරුමව තිබෙනවා. අපරාජයේ නායකයා වන අතිගරු ජනාධිපතිතුමාගේ පුද්ගලික අවධානයෙන් මහවැලි ව්‍යාපෘති ආශ්‍රිත කෘෂිකර්මය ගොඩනැගීමට අයවැය හරහා විශාල මුදලක් කැපකිරීමෙන් කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත කිරීමට දරන උත්සාහය අයවැය හරහා සඵල කරගෙන තියෙනවා. අපේ රටේ බලාපොරොත්තුව අපේ දරු පරපුරයි. අපේ දරුවන්ගේ අනාගතය ශක්තිමත් කිරීම රජයේ වැඩපිළිවෙලේ ඉහළ ප්‍රමුඛතාවයක් ලබාගෙන තියෙනවා. දරුවන්ගේ වසර 13ක අධ්‍යාපනය තහවුරු කරමින් දරුවන්ගේ අනාගතය නිසි මාර්ගයට ගැනීමට අධ්‍යාපනය හරහා රජය ක්‍රියා කරමින් සිටිනවා. පාසල්වල පහසුකම් වැඩි දියුණුකොට පාසල්වලට අවශ්‍ය විදුලිය, ජලය, වැසිකිලි පහසුකම් වැනි අත්‍යවශ්‍ය සේවාවන් ලබා දීමට රජයේ විශාල මුදලක් වෙන්කොට තිබෙනවා. තාක්ෂණික බවින් ඉහළ පන්ති කාමර හා ටැබ් පරිගණක යන්ත්‍ර ආදිය ලබා දීමට ක්‍රියා කරගෙන යනවා. ගොතු කාමකරුවන්ගේ දරුවන්ගේ පාසල් දියුණු කිරීමටත් පොදුවේ සියලුව පාසල් දරුවන්ගේ ක්‍රීඩා කෞශල්‍ය දියුණු කිරීමටත් සඳහා අයවැයෙන් විශාල මුදලක් වෙන්කොට තිබෙනවා. අප රටේ බහුතරයක් සුළු හා මධ්‍යම ප්‍රමාණයේ ආර්ථිකයක් තුළින් ජීවත් වන්නන් මොවුන් අතර සිටින සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන් ශක්තිමත් කිරීම හරහා පොදුවේ සමාජ සයිබල ගැන්වීමට පියවරක් තැබිය හැකි වෙනවා. මොවුන් අතර අත්කම් කර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය හා තවත් විශාල ප්‍රමාණයක් දේශීය කර්මාන්තවල යෙදී ජීවිකාව ගෙන යන්නන් විශාල ප්‍රමාණයක් සිටිනවා. මොවුනට ණය මුදල් ආශ්‍රිතව රාජ්‍ය අනුග්‍රහයක් දැක්වීමට අයවැය හරහා ක්‍රියා කරගෙන යනවා. ආර්ථික වේගය පවත්වාගෙන යාම වෙනුවෙන් ආයෝජන ඉතා වැදගත්. පසුගිය දශකයේ තුල ආයෝජන පවත්වාගෙන යාමට වැඩිදායකත්වය ලැබුණේ රාජ්‍යාංශයෙන් හා ණය මුදල් වලින්. වර්තමාන ප්‍රතිපත්තිය වන්නේ අත්‍යවශ්‍ය ණයබර අනවශ්‍ය ණයබරක් රජයට දැරීමට සිදුවීම වැළැක්වීම සඳහා පෞද්ගලිකාංශයේ ආයෝජන ප්‍රවර්ධනය කළ යුතු අතරම රාජ්‍ය හා පෞද්ගලිකාංශය අතර හවුල්කාරී
ඕඩර් ප්ලීස් ගරු මුජිබ රහමාන් මන්ත්‍රීතුමා මූලාසනේ.
කළ යුතු අතරම රාජ්‍ය හා පෞද්ගලිකාංශ අතර හවුල්කාරීත්වයක් ඇති කිරීමයි. ඒ අනුව කෘෂිකර්මය නිෂ්පාදන, ධීවර කර්මාන්තය, සූර්ය බලශක්ති උත්පාදනය, සත්ව නිෂ්පාදනය, සංචාර කර්මාන්තය වැනි ක්ෂේත්‍රවල ආයෝජනයට රජය උදව් කරනු ඇති. මූලාසනයේ මන්ත්‍රීතුමනි, මගේ කතාවේ දෙවැනි කොටස තවත් රසවත් වේවි. මේ කොටසේදී මම උත්සාහ කරනවා මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා නොයෙක් ප්‍රකාශ කර අයවැය ගැන ඒවාට උත්තර සැපීමට මගේ කතාවේ දෙවැනි කොටස මම වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ කතාව හරහා මට හිතෙන්නේ අර අතීතයේ හිටිය ආර්ථික ඝාතකයාගේ හඬ යලිත් ගොඩනැගී තිබුණ බවයි. මන්ත්‍රීවරයාගේ කතාවේ දිගින් දිගටම කියවුනේ සමහර බදු වර්ග ගැනයි. පොඩි පොඩි කෑලි ටිකක් අල්ලාගෙන හරියට ලෝක විනාශ වෙලා වගේ කතා කරා. හරියට කතා කළේ ඔහුගේ පාලන කාලේ මේ රටේ ජනතාවට බදු ගෙව්වේ නැහැ වගේ. ඒ කාලේ ජීවන වියදම් වැඩි වුණේම නැහැ වගේ. රුපියල් 100ට තිබුණ ඩොලරය එයාගේ කාලයේදී රුපියල් 135ට වැඩි වුණ බව අමතක වෙලා. දැන් ඩොලරේ රුපියල් 150යි කියලා දුකින් කතා කරා. බදු සහ ජීවන වියදම් වැඩිවීම ගැන දෙන්න පුළුවන් හොඳම උදාහරණය තමයි එයාගේ කාලේ පෙට්‍රල් ලීටරේ රුපියල් 100 ඉඳලා රුපියල් 150ට වැඩි වුණා. භූමි තෙල් ලීටරේ රුපියල් 40 ඉඳලා රුපියල් 80ට වැඩි වුණා. හාල් රුපියල් 50 ඉඳලා රුපියල් 80ට වැඩි වුණා. හාල් මැස්සන්ට පවා බදු ගැහුවා. අඩු ගානේ පාන් ගෙඩියටවත් සහනයක් දුන්නේ නැහැ. පාන් ගෙඩිය රුපියල් 10 ඉඳලා 60ට වැඩි වුණා. කතා කරන්නේ ඒ කාලේ ජීවන බර ජනතාවට දෙන්නේ නැහැ වාගේ. එතකොට ඒ කාලේ තිබුණේ කට අරින්න විතරයි. එතකොට කෑම ඔක්කොම චින්තනයේ පීඩේ බඩට ඇතුල් වෙනවා. බඩට ඇතුල් වෙලා දිරවනවා. ඊට පස්සේ චින්තනයේ පීඩෙන් ටොයිලට් එකටත් යනවා. චින්තනයේ පීඩෙන් හොදා ගන්නත් පුළුවන්. ඒ කාලේ ඒ වගේ ආර්ථිකයක් තමයි මේ රටේ තිබිලා තියෙන්නේ. එයා කියනවා ලෝක ආර්ථිකය එක්ක සම්බන්ධ වෙන හොඳ නැතිලු. දේශීය ආර්ථිකයේ ගොඩනැගිය යුතුලු. එක්සත් රාජධානිය හා එක්සත් ජනපදයේ ජනතාව ලෝක ආර්ථිකයේ ප්‍රතික්ෂේප කරාලු. ඉංග්‍රීසි තේරෙන්නේ නැති කමේ ප්‍රශ්නයක් මේක. එයා කියන්නේ රට මයෝකා කණිවුගයට ගෙන යා යුතුයි කියලා. හුදකලා ආර්ථිකයක් හැදිය යුතුයි කියලා. එතකොට අර බදුබර අඩු කරලා නැවතත් අර බලු කෑමේ පිට රටින් ගේන්න පුළුවන් එයාට. ගේන්න බැරි වෙනවා. නවතත් එයා ගෙදර ඉන්න බල්ලොන්ටත් මේ ගමේ මස් කඩු දෙන්න වෙනවා උන්ට. පිටරට කෑම කන්න හම්බ වෙන්නේ නැහැ. රජයේ ආයතන විකුණන්න එපාලු. එයාගේ කාලේ රජයේ ආයතන පුද්ගලීකරණේ උඩේම නැද්ද කියලා මම අහනවා. එහෙනම් වාණි සංස්ථාව දැන්ට අයිති කාටද? ඒකත් අර ඩුබායි වල හංගපු සල්ලි වලට තමයි විකුණුනේ. ශ්‍රී ලංකන් රජයට අරගෙන මොකද කළේ? ඒක මස්සිනාට ලියලා දුන්නා. එයාගේ කතාවේදී නැවත කියවුණා සෑම ණය මුදලකින්ම යටිතල පහසුකම් දියුණු කරාලු. ණය අරගෙන නොරොච්චෝ වලට මොකද කළේ? ඩොලර් මිලියන 175ට නෝර්වේ රට හදන්න හදපු නොරොච්චෝ වල මෙයා වෙනස් කළා චීන සමාගමකට දුන්න ඩොලර් මිලියන 325කට. ඩොලර් මිලියන 150ක් කොමිස් ගැහුවා. වරාය ගුවන් තොටුපළ හදලා රට ණය වුණා ඇරෙන්න ප්‍රතිලාභ ලැබුණාද? ප්‍රසිද්ධ වැසිකිළියක් කුපේර මුදලවත් වරායෙන් උපයා ගන්න බැරි වුණා වගේ යාට අමතක වෙලා. ණය සටහන් වෙලා තිබුණේ නැත්නම් ණය ගොඩ ණය ගෙවන්නේ කොහොමද කියලා අපෙන් අහනවා. ණය ගෙවන්න ඕන බව ලේකනවල සටහන් වෙලා තියෙනවා. ඉතින් ණය ගෙවනවා. නමුත් ජාතික අයවැය ලේකනවල ගිණුම්වල මේ ණය නොපෙන්වා ජනතාව නොමග ඇරියා. ඒකයි අපි යාට කියන්න උත්සාහ කරන්නේ. ඒ තර්කය නම් තොත්තමවා තර්කයක් කියලා මම එතුමාට මතක් කරලා දෙන්නම්. දැන් කියනවා අපේ රජය ණය ගත්තට ව්‍යාපෘති කරලා නැහැලු. අඩුපොලියට ණය අරගෙන ණය ගෙවීම අපේ ආණ්ඩුව දැන් කරගෙන යනවා. අඩුපොලියට ණය අරගෙන වැඩිපොලියට ගත්ත ණය ගෙවීම අපේ ආණ්ඩුව දැන් කරගෙන යනවා. වැඩිපොලියට ගත් ණය අඩුපොලියට ගත් ණය වලින් ගෙව්වාම රජයට විශාල මුදලක් ඉතුරු වෙනවා වගේ ආට තේරිලා නැහැ. ව්‍යාපෘති කිරීම ක්‍රමානුකූලව සිද්ධ වෙනවා. ගැත්තන්ට කොන්ත්‍රාත් දීම දැන් සිදුවන්නේ නැහැ. ඒ නිසා ඒ පිළිවෙලට ඒ වැඩපිළිවෙල සිද්ධ කිරීමට කාලයක් ගත වෙනවා. අපි දූෂිත ගනුදෙනු නැවැත්තුවා අලුතෙන් ව්‍යාපෘති ආරම්භ කරා. පෝර්ට් සිටි එක ප්‍රමාද කරාලු. ඔව් අල්ලසට කොමිසමට අස්සන් කරපු ගිවිසුම අපිට අලුතෙන් ලියන්න සිද්ධ වුණා. ඒකට කාලයක් ගත වුණා. නමුත් දැන් අපි පරිසරය රැකගෙන එක චීනයට සින්නක් කර දෙන්න පොරුවිඳලා තිබුණ අක්කර 100ක් බේරාගෙන එම ව්‍යාපෘතිය ආරම්භ කරලා නීත්‍යානුකූලව ව්‍යාපෘතිය කරගෙන යනවා. එයා කෙරවල පිටිය අධිවේගය හදන්න හිටියේ මන්ත්‍රීරු 6කින්ලු. දැන් පොඩි පොඩි දේවල් ගැන කතා කරනවා. එතකොට ඊට කලින් හදෝ මන්ත්‍රීරු 4කින් යුක්ත අධිවේගය හැදුවේ එයා නෙවෙයිද කියලා අපි අහනවා. හැමදාම හැම අධිවේගයකටමත් එයා මන්ත්‍රීරු 6යි කියලා වැඩිපුර මුදල් වෙන් කරලා මන්ත්‍රීරු 4කින් හදලා මුදලෙන් 3න් එකක් සාක්කුවේ දාගත්ත බව මේ රට රහසක් නෙවෙයි. ඊළඟට මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා කියනවා නැවතත් කියනවා මහින්දෝදය හා සතිපොළ ව්‍යාපෘති නතර කළාලු. නැතුව ඉතින් අපේ ආණ්ඩුවාවේ මහින්දෝදය හදා හදා ඉන්න නෙවෙයි. අපි ළමයින්ගේ අනාගතය ගැන බලා ගන්නවා. මම මතක් කරලා දෙන්න වෙනවා එයාට මහින්දෝදය කොහොමද ක්‍රියාත්මක වුණේ කියලා. එම ව්‍යාපෘති නතර කිරීමට හේතුව ඒවායේ විශාල ලෙස කොන්ත්‍රාත් හරහා යන මුදලමෙන් 3න් 3 ගුණයක් මුදල් ගසාකා ඇති නිසයි කියලා මතක් කර දෙන්න සිද්ධ වෙනවා. මහින්දෝදේ සහ සතිපොළවල් හරහා කොන්ත්‍රාත්කරුවන්ට ඔහුගේ ගැත්තන්ට 3 ගුණයක් වැඩියෙන් මුදල් ගෙවපු නිසා ඒ ක්‍රියාදාමය නතර කරන්න සිද්ධ වුණා. එමුදල් දරුවන්ගේ යහපතට අපි දැන් පාවිච්චි කරනවා. කියනවා මහානායක හමුදුරන් වහන්සේ නමක් රැවටීමක් ගැන. එහෙම කළොත් අපේ අපාය යනවලු. මතක් කළා දෙන්න කැමති මල්වත්ත මහානායකතුමා මහානායක ස්වාමින් වහන්සේට බෝම්බ ගහනවා කියලා තර්ජනය කරේ බව. මොල්ලතු පාර්ශ්වයේ දෙකට කඩනවා කියලා තර්ජනය කරා. කොහොමද දැනටත් අපායේ ඉන්නවා වගේ තමයි හැසිරෙන්නේ කියලායි මට නම් හිතෙන්නේ. එයාගේ කාලේ බඩිරුගු වලින් රට ස්වයංපෝෂිත වෙලා තිබ්බලු. ඒක අපේ රටේ හැමදෙනාම දන්නවා කොච්චර විශාල බොරුවක්ද කියලා. සීනි කර්මාන්තයේ ස්වයංපෝෂිත වෙලා තිබ්බලු. දැන් ඒ කඩන් වැටලලු. අපි දන්නවා එයා කටහිරියොත් බොරු කියන්නේ සීනියම තියෙක් නම් දාගෙන හිටියා. නමුත් සීනි කර්මාන්තේ නම් දියුරුන්නේ නැහැ කියලා අපි දන්නවා. මේවා ගල්පලියන මුසාවාද බවයි අපට පෙනෙන්නේ. එයාගේ කාලෙත් බඩිරුගුයි සීනි පිටරටින් තමයි ගෙනාවේ. සීනි ඇමතියෙක් දාගෙන හිටියා කියලා ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් සිද්ධ වෙලා නැහැ. මෙතුමා කටට එන බොරු අදබයම තවත් නතර කළා නැහැ. එයා කුරහන් පවා පිටරටින් ගෙනාවා. අර බෙල්ල වල දාගෙන ඉන්න කුරහන් සාටකයක් ගෙනාවේ පිටරටින්. මන්ත්‍රීතුමාගේ කතාවේදී ජනතාව රවටන බොරු ගොඩක් කීවා. එයා චීන රජයෙන් පොලියට ගත්තේ 2% පොලියටයි කීවා. මේක අංගුලික බොරුවක්. එතුමාගේ කාලයේ දිගින් දිගටම පොලිය 4%කට වැඩි මුදලකට ණය ගත්තා. සමහර අවස්ථාවල 6% සිට 8% දක්වා අධික පොලියට පවා ඌ විදේශ රටවල් වලින් ණය ගත්තා. හම්බන්තොට වරාය හදන්න මුලේ තිබුණේ එයාට විතරයි කියලා මන්ත්‍රීතුමා පම්පෝරියක් ගැහුවා. නමුත් එතුමා හදපු වරායේ ප්‍රතිලාභ ලැබුණේ නැහැ. ඒක නඩත්තු කළෙත් කොළඹ වරායේ බදු මුදල් වලින්. කොළඹට එන නැව්හරවලා හම්බන්තොට යැව්වා. වරාය ප්‍රතිලාභ ලැබෙන විදිහට ණයබරින් මුදවාගෙන යොදවා ගැනීමට මුලේ තිබුණේ අපේ රජයට බව එතුමා පිළිගත යුතුයි. වරායාවට අක්කර 15,000 සින්නක් කර දෙනවා කියලා ඔහුගේ කතාවේදී ප්‍රකාශ කරා. ජනතාව රවට්ටන්න බොරුවක් කීවා. එම ඉඩම් දෙන්නේ බද්දට මිසක් කැබිනට් අනුමැතිය ඇතුව අපි ඒ ඉඩම් සියල්ල දෙන්නේ බද්දට කිසිවක් සින්නක් කර දෙන්නේ නැහැ. බද්දට දෙනවා නම් එකම සමාගම නොදී වෙන වෙන සමාගම් වලට දිය යුතුයි කීවා. එම ව්‍යාපෘතියට කැමති වෙලා ඉන්න හැකියාව තියෙන සමාගමට බදු දීමේ ඇති වරද්ද මොකද්ද කියලා අපට වැටහෙන්නේ නැහැ. කොහොමත් අපි සාටක සමාගමට නැත්තම් සහෝදර සමාගමට කීයටවත් ඒ ඉඩම් බද්දට දෙන්නේ නැහැ. ඒකාබද්ධ කල්ලිය හැමදාම ජනතාව නොමග යවන්න ගහන එට්කා පදයක් මන්ත්‍රීතුමාත් නැවත කෙඳිරි ගෑම ලැජ්ජාවට කරුණා. පෞද්ගලික කරණය හරහා රටට හා ජනතාවට යහපතක් වීම වළකා දේශපාලන වාසි ගන්න උත්සාහ කිරීම ලැජ්ජා නැති වැඩක්. පෞද්ගලික සමාගම් සමග ඇති කරගන්නා ගිවිසුම් අහෝසි කරනවා කියන්නේ ඉදිරි සංවර්ධන හා ආර්ථික සැලසුම් කඩාකප්පල් කිරීමේ බලාපොරොත්තු වෙනුයි. ආත්මාර්ථකාමී වෙන්න එපා කියලා අපි මන්ත්‍රීතුමාට මතක් කළා දෙනවා. එයාගේ කාලයේ දේශීය ව්‍යාපාර දිරිගැන්වුවාලු. ඉඩම් දේශීය අයට ලැබෙන්න ක්‍රියා කළාලු. දේශීය කර්මාන්ත වලින් 50%ක් ඇසුනේ එයාගේ කාලයේ බව අමතක වෙලා. දේශීය ඉඩම් ලබා දුන්නේ එයාගේ ඥාතීන්ට පමණක් බව මේ රටේ ජනතාව දන්නවා. එයා ඍජුබදු වැඩි කරාම ජනතාවට බලපාන බව ප්‍රකාශ කළා. නමුත් ජනතාව ගෙවන වක්‍රබදු අඩු කළාම ජනතාවට ලැබෙන සහනය ගැන කතා කළේ නැත්තේ කුහකකමටයි නැත්නම් නොතේරෙන කමටද? රාජ්‍ය සේවකයන්ගේ වැටුප් මේ අයවැයෙන් වැඩි කළේ නැහැ කියලා කිඹුල් කඳුළු හෙළුවා. පව් කියලා හිතෙනවා. අපි රුපියල් 10,000ක් වැඩි කරමින් පවතිනවා. දැන්ටමත් ඒකෙන් කොටසක් මූලික වැටුපට එකතු කරලා ඉවරයි. එයාට මතක නැතුව ඇති 2010 ජනාධිපතිවරණයේදී අනේ හාමුදුරනේ මට නම් වැඩි කරන්න පුළුවන් 2500යි කියලා කිව්වා. ඊට පස්සේ සතයක්වත් වැඩි කරේ නැහැ. ඒක ගැන ප්‍රශ්න කරනකොට කිව්වා මං කවදාවත් එහෙම දෙයක් කිව්වේ නැහැ කිව්වා. කට ඇරියොත් කියන්නේ බොරුමයි. ලෝක වෙළඳපොලේ තෙල් අඩු වීමට අනුව තෙල් මිල අඩු කරන්නේ නැහැලු. තෙල් සංස්ථාවේ තියෙන බිලියන ගණන් පාඩු ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ අපේ ආණ්ඩුව නිසා තෙල් මිල බැස්වීම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ ණය සියල්ලම තෙල් සංස්ථාවට සිද්ධ වුණේ ගෙවන්න සිද්ධ වුණේ රාජපක්ෂ පාලනේ තියෙන කාලේ. හැබැයි එයාගේ කාලයේ තෙල් මිල අඩු කරන්න ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දීලත් එයා 7-5ක්වත් අඩු කරන්න කැමති වුණේ නැහැ. එයා රණිවරුන්ගේ දෙමාපියන්ට සහන සැලැස්සුවාලු. රණිවරුන්ගේ දෙමාපියන්ට රුපියල් 750ක් දෙනවා කියලා අරලිය ගහ මන්දිරයේ උත්සවයක් තියලා රුපියල් 750ක් දීලා ඒක රණිවරුවාගෙන් පඩියෙන් කපලා තමයි එතුමා රණිවරුන්ගේ දෙමාපියන්ට සැලකුවේ. එයාට අමතක වෙලා යුද හමුදාපතිගේ විශ්‍රාම බෙඩුවට තට්ටු කරපු හැටි. ජේෂ්ඨ නිලධාරීන් 35 දෙනෙක් විශ්‍රාම වැටුපවත් නැතුව ගෙදර ඇරලා රණයුරු පවුල් අනාථ කළ ආකාරය මෙයාට අවත ගුණාට මේවා ගැන රණයුරුවන් දන්නවා. පොලිස් නිලධාරීන්ට මෝටර් බයිසිකල් දෙනවා කියලා රුපියල් 50,000ක් පඩියෙන් කපලා හිතවතගුර ටෙන්ඩරේ දුන්නා මෝටර් සයිකල් ආනයනය කරන්න. සමහර පොලිස් නිලධාරීන්ට අද වෙනකනුත් මෝටර් සයිකලයක් නැහැ, රුපියල් 50,000ක් නැහැ. කරපු තමන් කරේ හොරකම්මයි. රණයුරුවාගෙන් උනත් පොලිස් නිලධාරියාගෙන් උනත් හොරකම් කරන්න පුළුවන් නම් හොරකම් කරා. කතාව තුළදී එතුමා කිති කැව්වත් හිනා නොවන කතාත් කිව්වා. එතුමා කිව්වා KFC එකට ගියත් වෙජිටේරියන් කෙනෙකුට KFC එකට ගිහිල්ලා වැඩක් නැහැ කිව්වා. කල්ලිය මිනිහෙක්වත් ඒකට හිනා වුණෙත් නැහැ. එතුමා දන්නේ KFC එකේ වෙජිටබල් බුරියානි එහෙම තියෙනවා කියලා. එතුමා ගියාම ගියපොලේ ඉඳලා ගිල්ලින්න මස් විතරක් වෙන්න ඇති. අවසානයේට මේක යමපාලනයක් කිව්වා. එයාට අමතක වෙලා යම රජුරෝ වගේ ගහලා මරලා තර්ජනය කරලා පලිය අරගෙන දේපළ කොල්ල කාලා පාලනය කරේ කවුද කියලා. කරපු කියපු දේවල් කෙටි කාලයකින් නවතීම කඩගාටුවට කරුණක්. අපේ මුදල් අමාත්‍යාංශය එයා බදු ගැන කරපු නොයෙක් ප්‍රකාශ ගැන ඔවුන්ගේ මතේ ප්‍රකාශ කරලා තියෙනවා. හැබැයි මේ මතේ ප්‍රකාශ කරන්න මුදල් අමාත්‍යාංශය අරගෙන තියෙන්නේ පිටු භාගයයි. ඊට වඩා වැඩියෙන් වියදම් කරන්න එක වටිනාකමක් නැහැලු එයා කියපු කතාවේ. ඒක මම මෙතෙන්දී ප්‍රකාශ කරනවා. ඔහු බදු ගැන කළ විවේචන ගැන පහස සඳහන් විස්තරය ඉදිරිපත් කිරීමට කැමතියි. පසුගිය කාලය පුරා දැකිය හැකිව තිබූ ප්‍රවණතාවයේ ඌයේ දල දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් කණ්ඩෝ බදු ආදායම් පහළ යාමය. වර්තමාන රජයේ බදු ප්‍රතිපත්තිය වන්නේ සරල බදු ක්‍රමයක් ඇති කිරීමත්, ඍජු බදු ආදායම ඉහළ නැංවීමත්, බදු නිදහස් කිරීම අවම කිරීමත් වේ. මේ අනුව අවසාන වශයෙන් බදු ගෙවිය යුතු මට්ටමේ සිටින පුද්ගලයන් බදු ක්‍රමයේ තුලට ගෙන පුළුල් පදනමක් ඇති කිරීම සිදුවේ. තවද ඒ තුලින් දල දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස බදු ආදායම ඉහළ නැංවීමට හා අයවැය පරතරය අඩු කිරීමට ඉලක්ක කර ඇත. මෙම අයවැය මගින් මේ දක්වා 10%, 12%, 15%, 28% සහ 40% වශයෙන් විවිධ මට්ටම්වල පැවති ආදායම් බඩු අනුපාත 14, 28 හා 40% ලෙසත් අනුපාත 3ක් දක්වා අඩු කර බදු ක්‍රමය සරල කර ඇත. කුකුළු ගොවිපළවල්ද ඇතුළුව කෘෂිකාර්මික, අධ්‍යාපන, අපනයන හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා 14% අඩුබදු අනුපාතයක් ක්‍රියාත්මක වන අතර මේ සාමාන්‍ය සංස්ථාපිත බදු අනුපාතය වන 28%න් භාගයක් පමණි. තවද සංචාරක තොරතුරු තාක්ෂණ ඉදිකිරීම් සෞඛ්‍යනාදී සියලු
ක්‍රියාත්මක අවසාන විනාඩි
ආදායම් බදු අනුපාතය වාර්ෂික පිරිවැටුම් මිලියන 500කට අඩුවන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වන විට 14%ක අඩුබදු ප්‍රමාණය අදාළ වේ. 28%ක අනුපාතය අදාළ වන්නේ ඉහත ක්ෂේත්‍රයේ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට පමණි. මෙම අයවැය මගින් වැඩබදු වැඩි කර ඇත්තේ සිගරට්, මන්තිසාර, සුවඳ බිලූන් වැනි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩවලට. නැවුම් කිරි පරිභෝජනයේ දිරිමත් කිරීමේදී කිරීමේ අරමුණ ඇතිව කිරිපිට සඳහා වැඩබදු අදාළ කරන ලද නමුත් වෙනත් කිසිදු අනන්‍යතා අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යයන් සඳහා වැඩ් NBT නිෂ්පාදන බදු හෝ වෙනත් ආනයන බදු පනවා නැත. ඉතිරි කිරීම් පොලිය මත රඳවා ගැනීම බදු අනුපාතයේ 2015 දක්වා 2% හා 8% පැවති අතර 2015-2016 වර්ෂයන්හිදී 2.5% ලෙස සියලුම තැන්පතුකරුවන්ට බලපාන පරිදි වෙනස් කරන ලදී. මෙම අයවැය මගින් ඒ සැමට පොදුවන් ලෙස 5% අනුපාතයක් දක්වා පමණක් වැඩි කර 2015 පැවති තත්ත්වයට වඩා පහළ මට්ටමකට ගෙන ඇත. මට තව විනාඩි 5ක් දෙන්න.
ඔබතුමාට
ප්‍රසවාත්ම කොටස අහන්න හම්බෙන්නේ මෙතේ ඉඳලා. ඒගොල්ලන්ගේ කාලේ
පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා.
මුදල් අවභාවිතා කරපු ආකාරය ගැන. කරුණාකර විනාඩි 5ක් දෙන්න. දැන් ගරු මන්ත්‍රීතුමනි,
කතිකේගේ ගරු මන්ත්‍රීතුමා, එහෙමනම් අපේ ලැයිස්තුවේ කතිකේගේ කාලය ගන්න වෙනවා.
ඔබතුමා ඒ ගැන කරුණාකරලා කල්පනා කරලා මට කාලය දෙන්න.
මන්ත්‍රීවරයාගේ කාලය අඩු කරන්න වෙනවා. මේ මොකද විනාඩි 5ක් කියන්නේ විශාල කාලයක්.
ගරු මන්ත්‍රීතුමනි, මෙතෙක් කියලා මා සඳහන් කළේ 2017 අයවැයේ ජනතා ප්‍රතිලාභ ලැබෙන ආකාරයයි මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ කතාව ගැනයි පමණයි. දැන් අපි පහුගිය දශකයේ ඒකාධිපති පාලනය තුළ ජනතාව ලැබූ අත්දැකීම් ගැන අවධානය යොමු කරමු. ඒ සමයේ කන්න බොන්න කියා ජනතාව නිදහස තිබුණේවත් නැහැ. ජනතාව බයෙන් ජීවත් වුණා. රාජපක්ෂ පාලනයේ යුද සමයේ ජනතාවට ප්‍රතිසද කරගන්න කීවා. නමුත් යුද්ධය කළේ ණයටයි. ණය 2020 වෙනකනුත් අපේ රජයට ගෙවන්න වෙලා තියෙනවා. ඔහු කතා කළේ සියලු ණය ඔහු ගෙවලා ඉවර කළා වගේ. යුද්ධ ඉවර වෙලා කියලා ජනතාවගේ ජීවන මට්ටම ඉහළ ගියේ නැහැ. ජනතාවගේ ආදායම් බදු වැඩි ආදායම් වැඩි වුණේ නැහැ. ආසියාවේ ආශ්චර්යය කීවා. ආසියාවේ දුප්පත්ම රටවල් හතරෙන් එකක් බවට අපේ රටපත් වුණා. ඒක පුද්ගල ආදායම 75%ක් ජනතාවට ඩොලර් 350ක් පමණයි. පවුලකට ආදායම හතර දෙනෙක්ගේ පවුලකට මාසකට රුපියල් 35,000යි. ලෝකේ සතුටින් ඉන්න රටවල් තේරුවාම රටවල් 176කින් අපේ රට 162 ආ වුණා. ඒ කියන්නේ අසතුටෙන් ඉන්න ජනතාව ඉන්න රටවල් තේරුවා නම් අපට 14 ස්ථානය හම්බ වෙනවා. දිවිනසා ගැනීම වලින් ආසියාවේ පළවෙනි ස්ථානය ලැබුවා. පසුගිය දශකයේ රටේ මධ්‍යම පන්තිය නැති වුණා. ගොවියාට, ධීවරයාට, රජයේ සේවකයාට ජීවත් වීමට බැරි වුණා. මාතාවන්ගෙන් 35%ක්, දරුවන්ගෙන් 50%ක් මන්දපෝෂණයෙන් පෙළුණා. රජයේ රෝහල්වල බෙහෙත් ඇති වුණා. තිබුණේ පැනඩෝල් පමණයි. අධ්‍යාපනයේ කඩා වැටුණා. ඇඩ්වාන්ස් ලෙවල් කරන 425,000 දරුවන්ගෙන් විශ්වවිද්‍යාල ගියේ 25,000ක් පමණයි. පාසල් 2000ක් වැසුණා. පන්සල් 2000ක් වැසුණා. මතට තිත තියලා හිටපු ඉඳ රාජපක්ෂ පාලනය තබාරුන් 2000ක් අලුතෙන් ඇරියා. පාසලට අත්‍යවශ්‍ය වැසිලිටියක්වත් ලබා දෙන්න රාජපක්ෂ පාලනයට බැරි වුණා. රටේ කෘෂිකර්මය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. ගුමුරු 50%ක් පුරන් වුණා. වැව් 50%ක් පාළුවට ගියා. හේපොල් රබර් වතු 60%ක් පාළුවට ගියා. ගොවීන්ට ගොවිනාය ගෙවා ගන්න බැරුව ගොවියා සහ දියණිය එකට වහ බෝතලේ බෙදාගෙන බිව්වා. ගොවියාගේ විශ්‍රාම වැටු පටත් තට්ටු කළා. ධීවර වෘත්තිය කඩා වැටුණා. ධීවරයන්ට ජීවත් වීමට දුෂ්කර වුණා. සහනාධාරීල්ලු ධීවරයන්ට වෙඩි තිබ්බා. හලාවත ඇන්ටනිලා වගේ කට්ටියට ජීවිත පූජා කරන්න සිද්ධ වුණා. ධීවර ජීවිත සුරක්ෂිත කරන්න අවශ්‍ය රෙගුලාසියමේ ප්‍රතිපාදන ගෙනාවේ නැහැ. මූදේදී අනතුරට පත්වන ධීවරයන්ට උදව් කිරීමට රජය මගහැරියා. කර්මාන්ත බංකොලොත් වුණා. GSP ප්ලස් සහනය අපට අහිමි වුණේ ඒකාධිපති විරුව නිසයි. ඇඟලුම් කර්මාංශාලා 50%ක් වැහුවා. අන්‍ය කර්මාංශාලා 50%ක් වැසී ගියා. රටට දේශීය විදේශ විනිමය නැතිව ගියා. විදේශ විනිමය උපයා ගැනීමට අසරණ කාන්තාවන් මැද ප්‍රදිගට බිලි දුන්නා. දැන් ඒකාබද්ධ කල්ලිය අපට ඇඟිල්ල දික් කළාට පසුගිය දශකයේදී මේ විදේශ ණය 5 ගුණයකින් වැඩි වුණා. රට වැඩිම ණයවාරිකය කිව්වේ 2009දී. දැනට වැඩ ගැන කතා කරනවා. කල්ලියට අමතක වෙලා 2006දී ජනතාවට 20%ක් වැටි ගැනීමට සිදු වූ බව. දැන් රජයට ගන්න වෙන්නේ රාජපක්ෂලා හිතු මතයට වැඩි පොලියට අරගත් ණය ආපසු ගෙවීම පමණයි.
ධර්මමන්ත්‍රීම අවසාන විනාඩිය.
බොන් කතාව අල්ලාගෙන මැරෙන්න හදනවා. වරදක් වෙලා තියෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ජනාධිපතිතුමා පැහැදිලිව නියෝග කළා තියෙනවා. රාජපක්ෂ සමයේ බිලියන 100ක පමණ බොන්ඩ් වංචා සිදු වෙලා තියෙනවා. ඒවා ගැන ඒ කාලයේ කල්ලිය කතා කරේ නැහැ. හෙජින් ගියුසුමෙන් බිලියන 76ක් පාඩු වුණා. ග්‍රීක බොන්ඩ් වලින් බිලියන 7ක් පාඩු වුණා. රටට අහිමි වුණා. රටට අහිමි වුණාම කල්ලිය මුනිවත රැක්කා. EPF ETF මුදල් පවා වංචා කළා. සංදර්ශන පවත්වමින් ජනතා මුදල් නාස්ති කරා. වරාය යූර්ත කිරීම හා පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ ක්‍රීඩා තරගයේ මුවාවෙන් කෝටි 10,000,000 ජනතා මුදල් නාස්ති කරා. දෑට කරුමේ කියා ජනතා මුදල් ගසා කෑවා. දෑට කරුමේ හැමතැනම රටේ ගිනිච්ච රටට වෙච්ච දෙයක් නැහැ. ඒ මදිවට කඩු සහ ඔටුනු සොයමින් රට පුරා තිබූ නිදන් වස්තු ටික හාරලා කොළ
අන්තිමා කාලය අවසානයි.
තා විනාඩියක්ද? හිටව පාලකයා කියනවා එයා අයවැය හැදුවේ කුස්සියේදී. එයා හදපු අයවැය ගණගහපු තරමට නම් මම හිතන්නේ ඒක හදලා තියෙන්නේ කක්කුසියේදී කියලයි. ළමයින්ට සපත්තු දෙන්න හිතුනේ ටෙම්පල් ට්‍රීස් සපත්තු වලදී ළමයි ආපුවාම ඒ ළමයි දැකලලු. එයා කවදාවත් පාරට ගිහිල්ලා දැකලා නැහැ සපත්තු නතු ඇවිදි ළමයි. ඒ හිටපු පාලකයාගේ ළමයි දැම්ම සපත්තු කුට්ටම 1,03,000යි. ඔවුන්ගේ කලිසම 1,02,000යි. ඔවුන්ගේ ටී ෂර්ට් එක 1,00,000යි. ඒ කාලේ පාස්පෝර්ට් වංශ කිව්වේ ආණ්ඩුවේ ආර්ථික ඝාතකයේ හිටිය බවයි. වාහන 60ක් හොරට පාවිච්චි කළා දැන් SCID එකට බඩ ගන්නවා. ගෙදර ඇතුලේ කොල්ලෝ රිංගලා පිස්සු ගෙල්නවා. සමහරු මැරෙනවා. මිනිස්සු එකෙක් කතා කියනවා. අනුන්ට මඩ ගහනවා. ඒ කාලේ අපේ ළමයින්ට මඩ ගැහුවා. දැන් කර්මය පළ දීලා දැන් එයාගේ ළමයින්ට ඒවට මුණ දෙන්න සිද්ධ වෙලා. රාජපක්ෂලා රජේ ආයතන බෙදාගත්තා. වාණිජ සංස්ථාව හොරකම් කළා. වතු පිටි හොරකම් කළා. හෝටල් කොල්ල කෑවා. රජේ මුදල් වලින් සුඛ විහරණයෙන් කාලය ගත කළා. අශ්වයා ගෝන් ගියා. ආර්යාව මෙහි ඉඳලා හෙලිකොප්ටර් වලින් නුවරට යනවා. නුවරෙලියට ගිහිල්ලා අශ්වයා ගෝන් යනවා. අශ්වයා ගෝන් යන්නේ රජයේ මුදල් වලින්. ඩුබායි බැංකුවල
කාලය අවසානයි
ගර්මතුමා අවසන් කරා. ඩොලර් සංගවා ගත්තා. ශ්‍රී ලංකන් වලින් හිටපු ආරක්ෂක හිටපු ආරක්ෂක ලේකම් දරුවා රණවිරුවන්ගේ අපි වෙනුවෙන් අපි අරමුදලේ කෝටි 450ක් කොරගම් කරා. දැන් රටේ ජනාධිපති වෙන සුදුසුයි කියලා එයා ලැජ්ජ නැතුව කියනවා. යුද්ධයට බයි අවුරුදු 15ක් රටෙන් පැනලා ගිහින් හිටියා. හමුදාවේ
බඩගෝස්ත්‍රයින්
සල්ලි හැංගුවා. කල්ලි හැදුවා. සමහර බඩගෝස්ත්‍රයින් ලව්වා පොත් ලියවාගෙන අපට මඩ ගහන්න හදනවා. මිග් ගනුදෙනුවෙන් ඩොලර් මිලියන 7ක් කොරගම් කරා. UDA එකෙන් මිලියන 91ක් කොරගම් කළා. ඒකෙන් දෙමව්පියන්ගේ සොහන හැදුවා. මේවා අහලා අපට
මතුමා කඩනවා. කාලය අවසානයි. අවසන් කරන්න.
රාජපක්ෂල රෙද්දක් ඇඳගෙන දහල් කියලා අපි අහන්න කැමති මෙතෙන්ට ඇවිල්ලා මේ පිරිසිදු රජය කරන දේවල් වලට විරුද්ධව කතා කරමින් ඒවා කඩාකප්පල් කරන්න හදන්නේ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා රෙද්දක් ඇඳගෙන මෙතෙන්ට ඇවිල්ලා ඒවා කතා කියන්නේ කියලා මම අහන්න කැමතියි.
අවසන් කරන්න මන්ත්‍රීතුමා. මීළඟ අතිකයා ගරු MLM හිස්බුල්ලා අමාත්‍යතුමා.
ගෞරව தலைமை சங்ககின்ற உறுப்பினர்களே, வரவு செலவு திட்ட மீதான விவாதத்திலே கலந்து கொள்ள நாங்கள் மிகவும் மகிழ்ச்சி அடைகின்றோம். அல்ஹம்துலில்லாஹ். குறிப்பாக கௌரவ நிதியமைச்சர் ரவி கருணாநாயக் அவர்கள் மிக சிறப்பான ஒரு வரவு செலவு திட்டத்தை சமர்ப்பித்திருந்ததை கண்டு நாம் அவருக்கு எங்களுடைய பாராட்டுக்களை முதலில் தெரிவிக்க விரும்புகின்றோம். குறிப்பாக இந்த நாட்டினுடைய பொருளாதாரத்தை கட்டி எழுப்பி வெளிநாட்டு முதலீட்டாளர்களை அதிகம் வரவழைத்து வெளிநாட்டு முதலீடுகளுக்கு தேவையான அடிப்படை வசதிகளை செய்து வெளிநாட்டு முதலீடுகளுக்கு இருந்த தடைகளை நீக்கி அதற்கான பல்வேறுபட்ட ஆலோசனைகளை முன்வைத்து வெளிநாட்டு முதலீட்டினூடாக நாட்டினுடைய பொருளாதாரத்தை கட்டி எழுப்பதற்காக முன்வைக்கப்பட்டு இந்த நாட்டிலே கல்வி சுகாதார வசதிகளை மேம்படுத்தி ஒரு மிகச்சிறப்பான நாட்டை கட்டி எழுப்பதற்காக முன்வைக்கப்பட்ட ஒரு பட்ஜெட்டாக நாங்கள் இதனை பார்க்கின்றோம். ஆகவே அதற்காக எங்களுடைய நன்றிகளையும் பாராட்டுகளையும் முதலில் நாம் தெரிவித்துக் கொள்கின்றோம். கௌரவ தவிசாளர் அவர்களே, இந்த நாடு 30 ஆண்டுகள் யுத்தத்திலே சிக்கி தவித்தது. அந்த யுத்தத்திலே இருந்து இந்த நாட்டை மீட்டு இந்த நாடு இன்று அமைதியாக நாட்டிலே வாழுகின்ற சகல இன மக்களும் ஒரு தாய் பெற்ற பிள்ளைகளை போன்று ஒற்றுமையாக வாழ்ந்து கொண்டிருக்கின்றார்கள். அவ்வாறு வாழ்ந்து கொண்டிருக்கின்ற இந்த சூழ்நிலையிலே மீண்டும் இனங்களுக்கிடையிலே மோதல்களை உண்டு பண்ணி தேவையில்லாத பிரச்சனைகளை உருவாக்கி இனத்துவேஷ பேச்சுக்களை பேசி மீண்டும் இனங்களுக்கிடையிலே சமூகங்களுக்கிடையிலே மோதல்களை உண்டு பண்ணுவதற்கான சதி முயற்சிகளில் ஈடுபட்டுக் கொண்டிருக்கிறார்கள். சில தரப்பினர் இவ்வாறு மிக மோசமாக ஒரு இனத்தை தாக்கி ஒரு சமூகத்தை தாக்கி இவ்வாறு பேசுகின்ற போது எவ்வாறு இந்த நாட்டை கட்டி எழுப்ப முடியும்? இந்த நாட்டை பொருளாதார ரீதியிலே நாம் கட்டி எழுப்ப வேண்டுமாக இருந்தால் இந்த நாட்டிலே ஒற்றுமை இருக்க வேண்டும். இந்த நாட்டிலே முதலீடுகளை செய்வதற்கான அரசியல் சூழ்நிலைகள் இருக்க வேண்டும். ஒற்றுமையான நிலைமைகள் இருக்க வேண்டும். மீண்டும் இந்த இனங்களுக்கு இடையிலே மோதல்கள் ஏற்படுகின்ற போது பொருளாதாரத்தை கட்டி எழுப்ப முடியாது. குறிப்பாக இந்த பட்ஜெட்டிலே வடகிழக்கு பிரதேசத்தினுடைய அபிவிருத்திக்காக பல்வேறுபட்ட திட்டங்கள் முன்மொழியப்பட்டிருக்கிறது. வடகிழக்கு மாகாணத்திலே வீடு வாசல்களை இழந்து அகதிகளாக வாழ்ந்து கொண்டிருக்கின்ற வீடு வாசல்கள் இழந்திருக்கின்ற மக்களுக்காக 50,000 வீடுகளை கட்டுவதற்காக கௌரவ நிதியமைச்சர் அவர்கள் நிதி ஒதுக்கீடுகளை செய்திருக்கிறார்கள். அதே போன்று பல்வேறுபட்ட அபிவிருத்தி திட்டங்கள் குறிப்பாக மட்டக்களப்பு மாவட்டத்திலே மிக நீண்ட காலமாக இருந்து வருகின்ற உருகாம குளத்தை உன்னிச்சை குளத்தோடு இணைக்கின்ற பாரிய திட்டத்துக்கு நிதி ஒதுக்கீடுகளை செய்திருக்கிறார்கள். கல்வி சுகாதாரம் குறிப்பாக பல்கலைக்கழகத்துக்கு தெரிவு செய்யப்படுகின்ற தெரிவு செய்யப்படாத மாணவர்கள் உள்நாட்டு பல்கலைக்கழகங்களிலே கல்வி கற்பதற்கான வசதி வாய்ப்புகள் செய்யப்பட்டிருக்கிறது. ஆகவே நாங்கள் இந்த பட்ஜெட்டை வரவேற்கின்றோம். அதே நேரம் கௌரவ தவிசாளர் அவர்களே, உங்களுக்கு தெரியும் ஒரு நாடு பொருளாதாரத்திலே முன்னேறுவதற்கு தேவையான அடிப்படை வசதிகள் சூழ்நிலைகள் அந்த நாட்டிலே இருக்க வேண்டும். கடந்த சில மாதங்களாக சில நாட்களாக இலங்கையில் பல பள்ளி வாசல்கள் தாக்கப்பட்டிருக்கிறது. பள்ளி வாசல்களுடைய கண்ணாடி உடைக்கப்பட்டிருக்கிறது. பள்ளி வாசல்களுக்கு எதிராக முஸ்லீம்களுக்கு எதிராக மிக மோசமான கருத்துக்கள் பரவப்பட்டு வருகிறது. இவ்வாறான செயற்பாடுகள் இந்த நாட்டினுடைய பொருளாதாரத்தை முடக்குவதோடு இந்த நாட்டிலே பொருளாதார முதலீடுகளை செய்வதற்கான வெளிநாட்டு முதலீடாளர்களை தடுப்பதற்கான சதிமுயற்சியா என்று கூட நாங்கள் சந்தேகிக்க வேண்டியிருக்கிறது. ஆகவே இங்கு எங்களுடைய கௌரவ அமைச்சர் ஃபௌசி அவர்கள், கௌரவ பிரதி அமைச்சர் ஹரிஸ் அவர்கள், எங்களுடைய கௌரவ பாராளுமன்ற உறுப்பினர் அலிசாயிர் மோரான் எல்லோரும் இங்கு இருக்கிறார்கள். நாங்கள் மிக தெளிவாக சொல்லி வைக்க விரும்புகிறோம், உடனடியாக இவைகள் நிறுத்தப்பட வேண்டும். பள்ளி வாசல்கள் இன்று கௌரவ பாதுகாப்பு ராஜாங்க அமைச்சரோடு நாங்கள் நின்ற நேரம் பேசிக் கொண்டிருந்தோம். ஆகவே உடனடியாக இவ்வாறான தாக்குதல் நிறுத்தப்பட வேண்டும். நாட்டிலே இருக்கின்ற பள்ளி போலீஸ், போலீசுக்கு பொறுப்பாக இருக்கின்ற கௌரவ அமைச்சர் சாகல் ரத்நாயக் அவர்கள் உடனடியாக நடவடிக்கைகளை மேற்கொள்ள வேண்டும். போலீசார் இவ்வாறானவர்களுக்கு யாரும் அழுத்தங்களை கொடுப்பதன் பின்னர் நடவடிக்கை எடுப்பதை விட்டுவிட்டு போலீசார் உடனடியாக தங்களுடைய சட்டத்தை நடைமுறைப்படுத்த வேண்டும். அந்த போலீசார் யாரார் சமூக விரோதங்களை ஏற்படுத்துவதற்கு, சமூகங்களுக்கு மத்தியிலே குரோதங்களை ஏற்படுத்தி இந்த நாட்டிலே மீண்டும் இனவாதத்தை தூண்டி இந்த நாட்டை மீண்டும் சூடுகடாக்குவதற்கு முயற்சிக்கின்றார்களோ அவர்களை கைது செய்து அவர்களுக்கு எதிரான சட்ட நடவடிக்கைகளை எடுப்பதற்கு போலீசார் எந்த சூழ்நிலையிலும் தயங்கக்கூடாது. அவர்கள் சுதந்திரமாக இயங்க வேண்டும். அதே போன்று சமய ஸ்தலங்கள், பள்ளி வாசல்களை பாதுகாப்பதற்கான ஏற்பாடுகளை அவசர அவசரமாக செய்ய வேண்டும். இவ்வாறு பள்ளி வாசல்கள் தாக்கப்படுகின்ற போது, பள்ளி வாசல்கள் மீது கல்லறுகின்ற போது அரசியல் பிரச்சனைகளாக மாறி மீண்டும் இனங்களுக்கு இடையிலே மிக மோசமான சூழ்நிலை ஏற்படுகின்ற போது இந்த நாடு மீண்டும் ஒரு யுத்தகலத்துக்கு கொண்டு செல்ல வேண்டி ஏற்படும். இந்த நாட்டை நேசிக்கின்ற ஒவ்வொருவரும் இந்த நாட்டை ஒருவர் நேசிப்பானாக இருந்தால், இந்த நாட்டின் மீது யாருக்காவது அன்பிருக்குமாக இருந்தால், இந்த நாட்டிலே வாழ்கின்ற சகல இன மக்களும் ஒற்றுமையோடு வாழ்வதற்கான சூழ்நிலைகளை உருவாக்க வேண்டும். யாரும் இனவாதத்தை பேசி, இனக்குரோதங்களை பேசி இவ்வாறு பிரச்சனைகளுக்கு நாங்கள் தீர்வுகாண முடியாது. கௌரவ தவிசாளர் அவர்களே, உங்களுக்கு தெரியும், நீங்களும் இந்த சபையில இன்று நீங்கள் தலைமை தாங்கிக் கொண்டிருப்பதால் மிகவும் சந்தோஷம் அடைகின்றோம். இந்த விடயங்களில் கடந்த சில நாட்களாக நீங்களும் நிறைய முயற்சிகளை எடுத்துக் கொண்டிருக்கிறீர்கள். ஆகவே எங்களுடைய அந்த சூழ்நிலைகளிலே, இன்றிருக்கின்ற சூழ்நிலைகளிலே நாட்டினுடைய பொருளாதாரம் என்பது நாட்டினுடைய பாதுகாப்பு ஸ்திர அமைதி தன்மையிலே தான் தங்கியிருக்கிறது. இந்த நாட்டினுடைய பொருளாதாரத்தை முன்னேற்ற வேண்டும். நாங்கள் கடந்த 30 ஆண்டுகள் யுத்தத்திலே சிக்கி தவித்தோம். நாங்கள் எங்களை பார்த்து முன்னேற்றம் அடைய வேண்டும் என்ற சிங்கப்பூர், மலேசியா, மால்டீவ் போன்ற நாடுகள், துபாய் போன்ற நாடுகள் இன்று எங்கேயோ போயிருக்கிறது. நாங்கள் 30 ஆண்டு பின்தள்ளி இருக்கிறோம். இந்த நாட்டை மீண்டும் நாட்டை கட்டியெழுப்பி அதிமேதக ஜனாதிபதி மைத்ரிபால சிறிசேன அவர்கள் தலைமையிலே கௌரவ பிரதமர் ரணில் விக்ரமசிங்க அவர்களை வழிகாட்டுதலோடு இரண்டு கட்சிகளும் இணைந்து இந்த நாட்டை கட்டியெழுப்ப வேண்டும் என்று திட சங்கற்பம் பூண்டு இரவு பகலாக அதற்கான வேலை திட்டங்களை செய்து வருகின்ற போது சில சக்திகள் மீண்டும் குழப்பங்களை உண்டு பண்ணி இனவாதத்தை தூண்டி மீண்டும் இந்த நாட்டிலே ஒரு இரத்த ஆறு ஓடுவதற்கு முயற்சி செய்து கொண்டிருக்கின்றார்கள். கௌரவ தவிசாளர் அவர்களே, நாங்கள் ஒருபோதும் அதற்கு இடமளிக்க முடியாது. நாங்கள் அவ்வாறு செய்வதன் மூலம் இந்த நாட்டுக்கு மிகப்பெரிய துரோகத்தை செய்கின்றோம் என்பதை முதலிலே உணர்ந்து கொள்ள வேண்டும். ஒரு இனத்துக்கு எதிரான போராட்டத்தை, இனத்துக்கு எதிரான பிரச்சனைகளை பேசுகின்ற போது முதலில் நாங்கள் விளங்கிக் கொள்ள வேண்டும், இந்த நாட்டை அழிப்பதற்கு நாங்கள் முயற்சிக்கின்றோம் என்று. ஒரு தமிழ் சிங்கள கலவரம் ஏற்பட்டதன் ஊடாக இன்றும் அதனுடைய வடுவிலே நாங்கள் மீள முடியாமல் இருக்கிறோம். 1956 ஆம் ஆண்டு உருவாக்கப்பட்ட அந்த தனி சிங்கள சட்டத்தினூடாக ஏற்பட்ட பிரச்சனைக்கு இன்னும் நாங்கள் தீர்வான முடியாமல் இருக்கின்றோம். கௌரவ தவிசாளர் அவர்களே, மீண்டும் ஒரு முஸ்லிம் சிங்கள கலவரத்தை அல்லது இனவாதத்தை தூண்டி இந்த நாட்டிலே மீண்டும் ஒரு பிரச்சனையை உருவாக்க முனைந்தால் இன்னும் 40-50 ஆண்டுகளுக்கு இந்த நாடு அவ்வாறான யுத்தத்துக்கு முகம் கொடுக்க வேண்டி ஏற்படும். ஆகவே நாங்கள் இந்த அரசாங்கத்துக்கு மிக தெளிவாக சொல்லி வைக்க விரும்புகிறோம், உடனடியாக இந்த பிரச்சனைகளுக்கு தீர்வு காணப்பட வேண்டும். உடனடியாக முஸ்லிம் பள்ளி வாசல்கள் பாதுகாக்கப்பட வேண்டும். அந்த சக்திகள் உடனடியாக யாராக இருந்தாலும் சரி, எந்த நிலையிலே உள்ளவர்களாக இருந்தாலும் சரி, எந்த மதத்தைச் சேர்ந்தவர்களாக இருந்தாலும் சரி, இனவாதத்தை தூண்டுகின்றவர்கள், ஒரு இனத்திற்கு எதிராக பேசுகின்றவர்கள் உடனடியாக கைது செய்யப்பட்டு இந்த நாட்டிலே சட்டத்தை நிலைநிறுத்தி இந்த நாடு சகல இன மக்களும் வாழுகின்ற ஒரு முன்னுதாரணமான அபிவிருத்தி அடைந்த ஒரு நாடாக கட்டி எழுப்பதற்கு எல்லோரும் நாங்கள் ஒன்று சேர்ந்து செயற்பட வேண்டும் என்று கேட்டு உங்களிடம் இந்த விடைபெறுகிறோம். நன்றி.
நன்றி. Garu Dinesh Gankanda Amatituma?
Dinesh.
Dinesh.
Rataka Varshika Mudal Prakashanaya Hevat Ayavaya Lekhanaya Hudik Ilakkam Hanabayak Pamanak Nevey. Eya Rataka Idiri Vasara Athulata Rate Anagatayata Adala Deshapalana Prakashanayakta Wenawa. Mevara Ayavaya Ma Dakinne Evani Anagata Dakmak Saha Wedapillak Sahita අතිශය ප්‍රායෝගික සමාජ ආර්ථික දේශපාලන හැරවුම් ලක්ෂ්‍යයක් හැටියටයි 2015 ජනවාරි 8 විප්ලවය සහ එම වර්ෂයේම අගෝස්තු මාස පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු වත්මන් යහපාලන ආණ්ඩුව අතරපත් වූයේ කුමන ආකාරයේ රටක්ද යන්න අප කවුරුත් දන්නවා දේශපාලන වශයෙන් ශිෂ්ට සම්පන්න ලෝකය අතර හුදකලා දූපතක් බවට මේ රට සීක්‍රෙන් පත් වෙමින් තිබුණා අධිකරණ නිදහස ජනමාධ්‍ය නිදහස ජනාදී වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී සියලු වටිනාකම් එදා ඒකාධිපතිත්වයකට යට වෙමින් පැවතුණා රාජ්‍ය ණයබර ඉහළ ගොස් රාජ්‍ය ආදායම පහළ වැටුණු ආර්ථික වශයෙන් ඉතා සීක්‍රෙන් පහළට ඇද වැටෙමින් තිබුණු රටකුයි එදා අපට බාර ගන්න සිද්ධ වුණේ Rajapaksha Yuge, Devanta Sangvardhanayak Pilibanda, Kotekut, Purasaram, Adatat, Apatahanda Labino. Own Sangvardhanaya Ratatama Nayavila, Magul Kyamak, Ha Samana Katyutta, Mirata Siddhakari. Gedora Idakaram, Harakabana, Inahipawa, Ukaskota, Loketa Painda Magul Kala, Nayakari Oinakota, Hangin Manal Yulakwagi, Tatyakama, Apatudauni. පසුගිය වසර දෙකට ආසන්න කාලය යහපාලනය ප්‍රධානින් හැටියට මෙවර ප්‍රධානින් වෙරවැයම් කළේ රට යමින් පැවති ඒ විනාශකාරී ගමනින් රට මුදවා ගැනීමට තිබිච්ච අභියෝගාත්මක වැඩපිළිවෙලකටයි දින 100 කාලය තුල මේ රටේ ඉතා වැදගත් සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ රැසක් සිදු කිරීමට අපට හැකි වුණා ශිෂ්ට සම්පන්න ලෝකයට යලි ගෞරවනීය රටක් වශයෙන් ඇතුළත් වීමට අපට එම කාලය තුල කටයුතු කරන්න පුළුවන් වුණා. විධායක ජනාධිපති බලතල සීමා කිරීම, පාර්ලිමේන්තුව සවිමත් කිරීම, පාර්ලිමේන්තු කාරක සභා බල ගැන්වීම, ආංශික කමිටු හඳුන්වා දීම, අධිකරණය ඇතුළු රාජ්‍ය සේවාව ස්වාධීන කිරීම, ඒ සඳහා ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම තොරතුරු දැනගැනීමේ පනත එසේ පසුගිය කෙටි කාලය තුල අප මේ රටේ ඇති කළ නිහඬ විප්ලවය මේ මොහොතේ මහා සීපත් කළ යුතුයි ඉතිහාසයේ පළමු වරට රාජ්‍ය සේවකීන්ට රුපියල් 10000ක වැටුප් වැඩි කිරීමෙන් කිරීමක් සිදු කිරීමට අපට හැකි වුණා විශ්‍රාම වැටුප් විෂමතාවන්ට සිදුවීම් විසඳුම් ලබා දුන්නා මහපොළ සමෘද්ධි වැනි සමාජ සුබසාධන ප්‍රතිලාභ තවදුරටත් පුළුල් කළා Gas cylinder patan, diesel, petrol, dakwa, indana saha, balashaktiya, pravahana gastu, atyavashyata, ahara, dravya milasa salakiyutu, pamanakin, dinasiye aandu kale tula adukirimata apita haki una. Mevara ape ayavaya yojana thani pudgalekuge ho, thani paulaka ho, emanattam adahas, ganana adahas, mata nemei meka sakasune. එම යෝජනා සකස් කළේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, වත්මන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ, රටපුරා විවිධ පුරවැසි සංවිධාන, පූජක පූජ්‍ය උතුමන්ලා වැනි විශාල සමාජ කණ්ඩායමක් සමග අදහස් හුවමාරු කරගෙනයි අපි මේ අයවැය ලේඛනය සකස් කළේ. ඒක අහන්න ලැබුණ අපේ ඇමතිවරු අද කතා කරපු ආකාරයට. සමාජ සංවාද නිහඬ කළ ඒකාධිපති වියරුවට සියල්ල යටපත් තිබූ රටක සමාජයේ සෑම පුරවැසි කණ්ඩායමකටම තම අදහස් දැක්වීමට පුළුල් ඉඩකඩක් නිදහසක් අප ලබා දුන්නා. මේ සංවාදශීලීත්වය මේ රටේ ඇතැම් වගකිව යුතු ආයතන හා ආයතන පවා වටහාගෙන ඇද්දයි කියලා මට සාධාරණ සැකයක් තියෙනවා. අතිගරු ජනාධිපතිතුමාගේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයේ යටතේ අප රට තවදුරටත් හුදකලා දූපතක් නොවේ ශිෂ්ට සම්පන්න ලොව ඕනෑම සමුළුවකට සම්මේලනයකට අභිමානයෙන් යුතුව සහභාගී විය හැකි ගෞරවනීය හොඳ නමක් වසර දෙකකටත් අඩු කෙටි කාලයක් තුළ මව්බිමට දිනා දීමට වත්මන් යහපාලනයට හැකි වුණා. මේ රට සිංගප්පූරුව සහ ඩුබායි යන ආර්ථික මධ්‍යස්ථාන දෙක අතර ආර්ථික කේන්ද්‍රස්ථානයක් කිරීමේ වැඩ පිළිවෙල 2017 අයවැය යෝජනාව හරහා හොඳ පදනමක් සැකසී තිබෙනවා. විදේශ ආයෝජකින් දිරිගන්වන බදු සහන ලබා දෙමින් ඇතැම් යල්පිනු පරිපාලන නීතිරීති අදට ගැලපෙන අයුරින් යෝජනා කර තිබීම විදේශ ආයෝජකින් මෙහි කැඳවාගෙන ඒමට ලොකු අනුබලයක් බව මට විශ්වාසයි. කොළඹ වරාය ආර්ථික කේන්ද්‍රස්ථානය හම්බන්තොටට අමතරව දිවයින පුරා කාර්මික ජනපද වෙත විදේශ ආයෝජකින් කැඳවාගෙන මෙවර අයවැය යෝජනා නිසා වසර කිහිපයක් ඇතුළත අප රටේ එක් ඒක පුද්ගල ආදායම ඉහළ නංවමින් විරැකියාව ඇතුළු තරුණයින් මුහුණපාන ප්‍රශ්න රැසකට විසඳුම් ලැබෙනවා නොඅනුමානයි. මෙරට සෑම පාසල් දරුවෙකුටම
ගෞරවන්තුමා තව විනාඩි දෙකක් තියෙනවා.
රුපියල් ලක්ෂ දෙකක වටිනාකමකින් යුතු රක්ෂණයකට ලක් කිරීම, එහි වාරික මුදල රජය විසින් දැරීම, උසස් පෙළ හදාරන සිසුන් 175,000කට සහ ගුරු මහත්ම මහත්මීන් 28,000කට තැබ්‍යන්තර ලබා දීම හරහා මෙරට අධ්‍යාපනයේ දැවැන්ත විප්ලවයක් සිදුවනු නොඅනුමානයි. එවගේම රැකියා අපේක්ෂාවෙන් දිනපතා අප හමුවන තරුණ තරුණියන් බහුතරයකට වත්මන් රැකියා වෙළඳපොළ සඳහා සුදුසුකම් නැහැ. පෞද්ගලික අංශයේ විශාල වශයෙන් රැකියා පුරප්පාඩු තියෙනවා. එහෙත් ඒ සඳහා තොරතුරු තාක්ෂණය, විද්‍යාව සහ ඉංග්‍රීසි පදනම් වූ නවීකාරක අධ්‍යාපන පිළිවෙතක් මෙතෙක් මේ රට පුරා ක්‍රියාත්මක වුණේ නැහැ. ළඟ පාසල හොඳම පාසල වැඩපිළිවෙල හරහා මෙන්ම මෙවර අයවැයෙන් යෝජිත තොරතුරු තාක්ෂණය සහ පරිගණක අධ්‍යාපනය ගමේ පාසලටත් ලබා දෙන දැවැන්ත වැඩපිළිවෙල මේ රටේ විරැකියාවට මනා විසඳුමක් යයි මා විශ්වාස කරනවා. විද්‍යාව, ගණිතය, තොරතුරු තාක්ෂණය වැනි විෂයන්ට අදාළව ගුරුවරු 20,000ක් පමණ බඳවා ගැනීමටත්, ගුරු පුහුණු යාවත්කාලීන කිරීමටත් පාසල් වර්ගීකරණයෙන් තොරව උසස් පෙළ
විද්‍යාවට
පියවර ගන්නේ නම් සැබවින්ම එය මේ රටේ දැවැන්ත සමාජ වෙනසකට තුඩු දෙන කරුණක් කියා මම විශ්වාස කරනවා.
එවැගේම
කාලය අවම නිසා මම මේ කාරුණික ඉල්ලීමක් කරනවා. හැන්සාඩ් ගත කරන්න මගේ කතාව. බොහොම
ස්තුතියි. ගරු පියල් නිශාන්ත මන්ත්‍රීතුමා.
ගරු සභාපතිතුමනි, 2017 අයවැය අවස්ථාවේ කතා කරන්න ලැබීම පිළිබඳව මං ඉතාමත්ම සතුටු වෙනවා. ඒ වගේම මේ අයවැය ඉදිරිපත් කරනකොට විශේෂයෙන්ම අපට මතකයි ඉතිහාසයේ අයවැයක් ඉදිරිපත් කරනකොට රටේ ජනතාව ඉතාමත් සතුටින් බලාගෙන ඉන්නවා මේ අයවැය තුළ තමන්ට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා. එහෙම සතුටෙන් හිටපු ජනතාවක් අද මේ රටේ දක්නට ලැබෙන්නේ නැහැ. ඒට හේතුව තමයි අද ඉදිරිපත් කරලා තියෙන මේ අයවැය තුළ ජනතාව තුළ අධික බදු බර පටවලා ජනතාවට ජීවත් වෙන්න බැරි, ජනතාවට කා කියාගන්න බැරි මට්ටමේ අයවැය තමයි මේ අයවැය තුළ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක නිසා ජනතාව භීතියට පත් වෙච්ච අර රවි කරුණානායක අපේ මුදල් ඇමතිතුමා කිව්ව විදියට හොල්මන් වෙච්ච අයවැයක් තමයි මේ අයවැය මම දකින්නේ. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම අපි මේ අයවැයට ඒකාබද්ධ විපක්ෂය හැටියට අපේ විරෝධතාවය අපි ප්‍රථමයෙන්ම ඉදිරිපත් කරනවා. ඒ වගේම තමයි මේ අයවැය ගත්තන් පස්සේ ජනතාව තුළ මහ සුන්දර බලාපොරොත්තු ඇති කරන්න කටයුතු කරලා තියෙනවා. මම 2016 අයවැයත් මම හොඳට පරිශීලනය කළා. එතනින් දැක්ක වෙනසක් හැටියට තියෙන්නේ මේ පිටුවෙල වෙනසක් තියෙනවා.
ඉලක්කම් වල වෙනසක් තියෙනවා. අසීමිත ජනතාවට බලාපොරොත්තු දීලා තියෙනවා. ඒ බලාපොරොත්තු දවසෙන් දවස කඩාගෙන වැටෙන මට්ටමත් ජනතාව තේරුම් ගත්ත නිසා මේක බදු වැයක් හැටියටයි විශේෂයෙන්ම ජනතාව දකින්නේ. ඒ වගේම තමයි කතානායකතුමනි, අපේ සභාපතිතුමනි, මම පුංචි කාලේ එක්තරා ටෙලි වෘතාන්තයක් රූපවාහිනිය තුලින් දැක්කා. ඒ ටෙලි වෘතාන්තය ඉංග්‍රීසි භාෂාවෙන් ගියාට සිංහල භාෂාවෙන් ඒ අවශ්‍ය කරන ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් දියත් වුණා. මේක හරි ජනප්‍රියයි. ඒ දවස්වල මේකට කිව්වේ රොබින් හුඩ් කියන ටෙලි වෘත්තාන්තය. මෙන්න මේ රොබින් හුඩ්ගේ අයවැයක් හැටියටයි මම මේ අයවැය දකින්නේ. ඒ රොබින් හුඩ්ගේ අයවැය කියලා අපි කතා කරන්න උත්සාහ ගන්නේ ඒ කතාවේ ඉන්න ෂරීෆ් කියලා නිලධාරියෙක්. මේ නිලධාරියා අධික බදුබර පටවන ජනතාවට, ඒ වගේම තමයි අසීමිත බදු පටවපු, ඒ වගේම ජනතාව අර හොල්මන් කරපු අයවැයක් කරු අපේ රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කරලා තිනෝ. ඉතින් ඒ නිසා අපි හිතන්නේ මේ අයවැය පිළිබඳ ජනතාව බොහොම අවදියෙන් බලාගෙන ඉන්නවා. මට හිතාගන්න බෑ ගරු සභාපතිතුමනි, ඇයි මේ යහපාලනට සම්බන්ධ වෙච්ච අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න සමහර මන්ත්‍රීවරු ඇමතිවරු මේ අයවැය සම්බන්ධව බොහොම ප්‍රශංසාවෙන් කතා කරන්න කියලා. මේ අයට එහෙම කතා කරන්න පුළුවන් මට්ටමක් නැහැ. හෘද සාක්ෂියට එකඟව නම් පැහැදිලිවම එහෙම කතා කරන්න බැරි. ඒකට හේතුව තමයි මේ අය මෙහි ඉඳලා කතා කරනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ගෝල බාලය හැටියට. ඒ අය කතා කරනවා මේ අයවැය ඉතාමත්ම හොඳ අයවැයක්, ජනතාවාදී අයවැයක්, මේ ඉතිහාසයේ මෙතෙක් ඉදිරිපත් කරපු හොඳම අයවැයක් කියලා. හැබැයි ඒකම පළාත් සභාවල අපේ ඉන්න මහඇමතිවරු මේ අයවැයට විරුද්ධ මත ප්‍රකාශ කරනවා. දැන් මම ඊයේ දැක්කා ඉසුරු දේවප්‍රිය බස්නාහිර පළාත් සභාවේ මහඇමතිතුමා මොකද කියන්නේ. මේ පළාත් සභා අයවැය පිළිබඳ දැඩි විවේචනයක් ලක් කරනවා. ඊළාට සරත් ඒකනායක මධ්‍යම පළාතේ මහඇමතිතුමා මේ අයවැය සම්බන්ධව දැඩි විවේචනයට ලක් කරනවා. ඒ වගේම තමයි අනිත් පළාත් සභාවල. තමුන්නාන්සේ මාත් පළාත් සභාවේ හිටපු නිසා අපි දන්නවා පළාත් සභාව තුල අපේ ආදරණීය අහිංසක ජනතාවට මොනතරම් සේවයක් සිදු වුණාද කියලා. පළාත් සභාවේ මන්ත්‍රීවරයා තමයි ගමට ගිහිල්ලා ඒ ගමේ ජනතාවගේ අහිංසක දරුවාගේ පාසලේ කටයුතු කරන්නේ. ඒ සියලු සංවර්ධන කටයුතු භෞතික සම්පත්තික ලබා දෙන්නේ. ගමේ තියෙන රෝහලේ අඩුපාඩුකම් සොයා බලලා ඒකට අවශ්‍ය කරන පිළියම් යොදන්නේ බස්නාහිර පළාත් සභාව හෝ පළාත් සභාවේ ඉන්න මන්ත්‍රීවරයා. ඊළඟට බෝක්කුව කානුව මේ විදිහට ගත්තම විවිධ ශේෂ්ත්‍රවල සංවර්ධන කටයුතු වලට දායකත්වයේ දුන්නේ පළාත් සභාව. අද පළාත් සභාවේ මුදල් කප්පාදු කරලා තියෙනවා. එහෙනම් මේ පළාත් සභාව මුදල් කප්පාදු කරනකොට මේ පළාත් සභාවේ මුදල් කප්පාදු කරනකොට පළාත් සභාවල් වල පළාත් සභා නමෙන් හතක්ම තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ පළාත් සභා. ඒ පළාත් සභා හතේ බලය කොහෙටද ගන්න හදන්නේ කියන එක පිළිබඳව මං හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔය මන්ත්‍රීවරු අවදියෙන් හිටියොත් හොඳයි කියන එකයි අපේ අදහස. ඒ නිසා තමයි මහඇමතිවරු පැහැදිලිවම කියන්නේ මේ අයවැයෙන් පළාත් සභාවලට කුඩම්මගේ සැලකිලි ලැබිලා තියෙනවා. මේ අයවැය පළාත් සභාව පැත්තකට දාන අයවැයක් කියලා. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරේ නම් මේ ඉන්න ඇමතිවරු යහපාලනේ වරදාන වරප්‍රසාද භුක්ති විඳින ජනතාවගේ ඡන්දෙන් ආපු මේ ජනතාවගේ ඡන්දයට අගෞරව කරපු මන්ත්‍රීවරු ඉන්නවා නම් මේ අයවැයට පක්ෂව ඡන්ද දෙන්න කොහෙත්ම අයිතියක් නැහැ. ඒ පක්ෂව ඡන්ද දෙන්න අයිතියක් නැත්තේ පැහැදිලිවම මේ පළාත් සභාවේ මුදල් කපාදු කරපු නිසා. ඒ නිසා මම පැහැදිලිවම කියනවා ඒ පක්ෂේ ඒ ඉන්න අත උස්සන මන්ත්‍රීවරු පිළිබඳව අපට විලි ලැජ්ජයි කියන කතාව මම කියනවා. ඊළඟට මම ඔබට මතක් කරන්න කැමති සභාපතිතුමනි, අධ්‍යාපනය පිළිබඳව මහ ලොකුට අධ්‍යාපනයේ 6% වෙන් කරලා දෙනෝ කියලා මහා දැවන්ත සංවර්ධනයක් පාසල් පද්ධතිය තුළ ඉටු කරන කියලා ආපු මේ යහපාලන ආණ්ඩුව අද අධ්‍යාපනය කප්පාදු කරලා තියෙනවා. ඒ අධ්‍යාපනය කප්පාදු කරා විතරක් නෙවෙයි දරුවංග ගුරුවරුංග සහ දෙමාපියංග අන්දන වැඩපිළිවෙලක් දියත් කරගෙන යනවා රවට්ටන වැඩපිළිවෙලක් දියත් කරගෙන යනවා. ඒ නිසා තමයි ටැබ් දෙනවා කියලා කියන්නේ. අපට මතකයි කොහොමද ටැබ් දෙන්න හදන්නේ කියන එක පිළිබඳවත් අපි හොඳ අවබෝධයෙන් ඉන්නේ. එදා අහිංසක දරුවට 2500ක් දෙනවා කියපු මේ රජය අද ඒ 2500 දරුවන්ට දුන්නද? ඒ වගේම දරුවන්ට පරිගණක යන්ත්‍රයක් දෙනවා කියපු මේ රජය 2016 දී ඔය කියපු මේ මුදල් ඇමතිවරයා ලබා දුන්නද? නෑ ලබා දුන්නේ
නෑ. නැවතත්
සුරංගනා ලෝකයකට මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ දරුවංග අරගෙන යන මට්ටමක් උදා වෙලා තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම කියනවා අද පෙරපාසල් දරුවා පිළිබඳව අවධානය යොමු කරලා නෑ. අද පෙරපාසල් 12438ක් තියෙනවා ලංකාව
පුරා.
අද ඒ පෙරපාසල් වල වැඩ කටයුතු සඳහා භෞතික සම්පත් ලබා දීමේ අධ්‍යාපන ක්‍රමවේදයට වැඩපිළිවෙලක් දියත් කරලා නැහැ. ඒක නිසා අපි කනගාටු වෙනවා අපේ ආදරණීය පෙරපාසල් දරුව වෙනුවෙන්
යමක් කරන්න කාලය අවසානයි මන්තුමා.
අයවැයක් ඇටියටයි අපි මේ අයවැය දකින්නේ. මීට වඩා දේවල් අපිට ඉදිරියට කියන්න තියෙනවා. ඒක නිසා අපි පැහැදිලිවම කියනවා මේ අයවැය කියන්නේ ජනතාව අන්දන්න දෙනාපු අයවැයක්. මේ අයවැයට මේ රටේ ජනතාව ඇන්දෙන්නේ නැහැ කියන එකත් ඒ වගේම ජනතාව රවට්ටන්න බැහැ කියන එකත් ගරු මන්ත්‍රීතුමා දැන් පුළුවන් ඔබතුමාට නැගිටලා කියන්න ඉතුරු ටික.
ගරු HMM හරිස් අමාත්‍යතුමා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. சபைக்கு தலைமைதாங்க உறுப்பினர் அவர்களே, இன்று வரவு செலவு திட்ட விவாதத்தில் உரையாற்றுவதில் மகிழ்ச்சி அடைகின்றேன். நிதியமைச்சர் ரவி கருணாநாயக்க அவர்களினால் சமர்ப்பிக்கப்பட்ட வரவு செலவு திட்டம் இந்த நாட்டினை அபிவிருத்தி பாதைக்கு முன்கொண்டு செல்வதற்கு வித்திட்ட ஒரு வரவு செலவு திட்டமாக நாங்கள் இதை பார்க்கின்றோம். குறிப்பாக நான் பதவி வகிக்கின்ற விளையாட்டுத்துறை அமைச்சுக்கு இந்த முறை கணிசமான அளவு நிதியினை ஒதுக்கீடு செய்து எமது நாட்டின் விளையாட்டுத்துறையை மேலும் வலுப்படுத்துவதற்கும் எமது நாடு சர்வதேச போட்டிகளில் மேலும் பதக்கங்களை பெறுவதற்கும் பெருமளவு நிதியினை
ஆர்டர் ப்ளீஸ். கரு எட்வர்ட் குணசேகர மந்திரிமா மூலாசனை.
பெருமளவு நிதியினை ஒதுக்கீடு செய்யப்பட்டுள்ளது. அதை மட்டுமல்லாமல் வடகிழக்கு விளையாட்டுத்துறையை அபிவிருத்தி செய்வதற்கும் இனங்களுக்கிடையில் சமாதானத்தை கட்டியெழுப்புவதற்கும் விசேட நிதி ஒதுக்கீடு செய்திருப்பது இன்று மிகவும் வரவேற்கத்தக்க விடயமாகும். அதே நேரம் இன்று இனங்களுக்கிடையில் சமாதானத்தை உருவாக்குவதற்காக ஐக்கியத்தை உருவாக்குவதற்காக 2015 ஜனவரி 8 ஜனாதிபதி மைத்ரிபால சிறிசேன தலைமையில் எமது கௌரவ பிரதமர் அவர்களின் ஒத்துழைப்புடன் இந்த நல்லாட்சி உருவாக்கப்பட்டது. இதற்கு இந்த நல்லாட்சி உருவாவதற்கு பெரும் காரணமாக இருந்த சக்தியாக இந்த நாட்டில் வாழ்கின்ற பெரும்பான்மை சமூகத்துடன் அதே நேரம் சிறுபான்மை தமிழ் முஸ்லீம் வாக்குகள் பெரும் தீர்மானிக்கும் வாக்குகளாக இருந்ததை யாரும் மறுக்க முடியாது. சிறுபான்மை மக்கள் பெரும் எதிர்பார்ப்புடன் இந்த நாட்டில் தமது மத கலாச்சார விளிமயங்களை சிறந்து பேணி பாதுகாக்க முடியும் என்ற நம்பிக்கையுடன் இருந்தார்கள். ஆனால் இன்று நாட்டில் நடக்கின்ற விடயங்களை அவதானிக்கின்ற பொழுது குறிப்பாக சிறுபான்மை மக்கள் வகிக்கின்ற பிரதேசங்களில் சிறுபான்மை மக்களின் மனங்களை புண்படுத்துகின்ற விதத்தில் இன்று தெற்கிலுள்ள சில தலைமைகள் செயற்பட்டு வருகின்றது. குறிப்பாக இன்று பல குறிப்பாக நான் அம்பாறை மாவட்டத்தை பிரதிநிதித்துவப்படுத்துகின்ற இரக்கா பிரதேசத்தில் இன்று புனித சிலைகளை அங்கு நிறுவியதன் ஊடாக இன்று மிக ஆண்டாண்டு காலமாக வாழ்ந்து வந்த தமிழ் முஸ்லிம் சிங்கள மக்கள் மத்தியில் இன்று ஒரு பதற்றமான சூழ்நிலை இன்று அம்பாறை மாவட்ட இரக்கா பிரதேசத்தில் மாணிக்கமடு பிரதேசத்தில் உருவாக்கப்பட்டுள்ளது. இதற்கு பின்புலமாக இன்று அந்த மாவட்டத்தின் பிரபல அமைச்சர் இருந்து பகிரங்கமாக தான் தான் இதற்கு காரணம் என்று கூறியிருப்பது மிகவும் கண்டிக்கத்தக்க விடயமாகும். இன்று மக்கள் மத்தியில் சமாதானத்தை ஐக்கியத்தை உருவாக்க வேண்டிய தலைவர்கள் இன்று வெக்கமில்லாமல் அந்த மக்களின் வாக்குகளை கடந்த பாராளுமன்ற தேர்தலில் சூறையடித்துவிட்டு அவர்களையும் பெற்றுவிட்டு இன்று அந்த மக்களுக்கு எதிராக இன்று களத்தில் கட்சி கட்டிக்கொண்டு இன விரிசலை உருவாக்குகின்ற மிக தீவிர போக்கில் இன்று அந்த அமைச்சர் இன்று செயல்பட்டு வருகின்றார். அதே நேரம் இன்று தெற்கில் குறிப்பாக முஸ்லிம் மக்களின் மனதை புண்படுத்துகின்ற தமிழ் மக்களின் மனதை புண்படுத்துகின்ற இன்று பல்வேறு விதமான பிரச்சாரங்கள் மேற்கொள்ளப்படுகின்றது. இன்று கடந்த இரண்டு தினங்களில் இரண்டு கைது சம்பவங்கள் இந்த நாட்டில் நடைபெற்றுள்ளது. அதில் இன்று முஸ்லிம் மக்கள் மத்தியில் இருக்கின்ற மிகப்பெரிய கேள்வி என்னவென்றால், முஸ்லிம் சமூகத்தைச் சேர்ந்த ஒரு அமைப்பைச் சேர்ந்த ஒருவரை பிரதானமாக இலக்காக கொண்டு அவரை கைது செய்ய வேண்டும் என்பதற்காக ஒரு நண்டி சாட்டாக ஒரு சக்தி இல்லாத வெறுமனே காரியவசம் என்ற ஒரு நபரை சாட்டாக கைது செய்துவிட்டு இன்று முஸ்லிம் சமூகத்திலிருந்து பெரும் ஒரு அமைப்பைச் சேர்ந்த ஒருவரை கைது செய்து அதற்கு நியாயம் கற்பிக்கப்படுகின்றது. உண்மையில் கைது செய்யப்பட வேண்டும் என்றால் நேற்றும் கூட ஜானசார தேரர் அவர்கள் மிக பயிரங்கமாக இந்த நாட்டில் சிறுபான்மை முஸ்லிம் தமிழ் மக்களுக்கு எதிராக மிக காட்டமாக என்று பேசியுள்ளார். அவரை போலீசார் சட்ட நடவடிக்கை எடுத்து இன்று கைது செய்யப்பட்டிருக்க வேண்டும். அது ஒரு நியாயமான செயலாக நாங்கள் பார்த்திருக்க முடியும். அதை விட்டுவிட்டு இன்று முகவரி இல்லாத ஒருவரை கைது செய்துவிட்டு அவரை வைத்து தமிழ் முஸ்லிம் மக்களை பிரித்திப்படுத்தலாம் என்று நினைப்பது வேடிக்கையான விடயமாகும். இதேபோன்று மட்டக்களப்பு மாவட்டத்திலும் இன்று பதற்றமான சூழ்நிலை. அங்கு கிராம சேவர்கள் இரண்டு நாட்களாக வேலைக்கு செல்லாமல் அந்த சேவர்களை துவக்கிய நபருக்கு எதிராக சட்ட நடவடிக்கை எடுக்கும்படி இன்று வேண்டி நிற்கின்றார்கள். இவ்வாறு இன்று நாடு பூராகும் இன்று தமிழ் முஸ்லிம் மக்கள் என்று பேத இனம் இருக்கின்ற சந்தர்ப்பத்தில் இன்று நாங்கள் பேசிக் கொண்டிருக்கின்றோம். உண்மையில் அம்பாறை மாவட்டத்தை சேர்ந்த இந்த நண்பர் பாராளுமன்ற உறுப்பினர் கோடீஸ்வரன் அண்மையில் அங்கு வாழ்கின்ற சக சமூகமான குறிப்பாக கல்முனையில் வாழ்கின்ற முஸ்லிம் சமூகம் பற்றி மிக கீழ்த்தரமாக பேசியிருந்தார். முஸ்லிம் சமூகத்துடன் சேர்ந்து வாழ முடியாது என்று பேசியிருந்த அவரிடம் இன்று கேட்கின்ற கேள்வி, இன்று எந்த எந்த நபர்களை நம்பி அவர் பேசினாரோ இன்று முதுகெலும்பில்லாமல் அவர் பிணையத்துப்படுத்துகின்ற மாணிக்கமடு பிரதேசத்தில் இன்று அந்த தமிழ் சமூகத்துக்கு எதிராக இன்று ஒரு சூழல் ஏற்பட்டிருக்கின்ற பொழுது இன்று ஓடி ஒளிந்து கொண்டு முதுகெலும்பில்லாமல் இன்று இருந்து கொண்டிருக்கின்றார். இந்த யதார்த்தத்தை புரிந்து கொண்டுதான் நாங்கள் இன்று பேசுவது. இன்று சிறுபான்மை சமூகங்களை இன்று பாதுகாக்க வேண்டும் என்றால் இந்த அரச உருப்படியான நடவடிக்கை எடுக்க வேண்டும். குறிப்பாக வருகின்ற அரசியலமைப்பு திருத்தத்தில் சிறுபான்மை சமூகங்களை குறிப்பாக மத கலாச்சார விடயங்களை பாதுகாப்பதற்கு சரியான ஏற்பாடுகளை, சட்ட ஏற்பாடுகளை, அரசியலமைப்பு ரீதியான உத்தரவாதங்களை உருவாக்க வேண்டும் என்று இந்த சபையில் வேண்டுகோள் விடுக்க விரும்புகின்றேன். அதே நேரம் அரசியலமைப்பு புதிதாக உருவாக்குகின்ற பொழுது அதிகார பரவலாக்கம் என்று பேசப்படுகின்ற பொழுது குறிப்பாக அம்பாறை மாவட்டத்தில் இன்று 70% மேற்பட்ட மக்கள் தமிழ் பேசும் மக்களாக இருந்து கொண்டிருக்கின்றார்கள். அங்கிருக்கின்ற பாமர மக்களுக்கு இன்று மொழி ரீதியான இன்று பிரச்சனைகள் காரணமாக இன்று அரச கர்மங்களை மேற்கொள்வதில் இன்று பெரும் சிரமத்தை எதிர்நோக்கி இருக்கின்றார்கள். இதனால் மொழி ரீதியாக அவர்கள் அரச கர்மங்களை நிறைவேற்றுவதற்காக அம்பாறையின் கரையோர பிரதேசங்களை உள்ளடக்கிய 12 பிரதேச செயலகங்களை உள்ளடக்கி கல்முனை ஒத்துவில் சமாந்திரை தொகுதியில் உள்ளடக்கிய ஒரு கரையோர நிர்வாக மாவட்டம் ஒன்று உருவாக்குவதற்கு இந்த நாட்டின் அரசு நடவடிக்கை எடுக்க வேண்டும் என்று அந்த மாவட்டத்தின் மக்கள் பிரேணி என்ற அடிப்படை வேண்டுகோள்
விடுக்கின்றேன்.
ஏனென்றால் இந்த விடயம் கடந்த 77 ஜெயா ஜெயவர்தன ஆட்சி காலத்தில் முரகுட எல்லை நிர்ணய கமிஷன் பரிந்துரை செய்த இந்த மாவட்ட விடயம் இன்னும் அமல்படுத்தாமல் பட இருக்கின்றது. அதனை இந்த அரசு உடனடியாக அமல்படுத்தப்படும்படி கேட்டு விடைபெறுகின்றேன். நன்றி.
Thank you.